තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති ඉත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවීම සඳහා දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මේ පින්වත් සෑම දිනාම මෙහෙ මොහොතේ තම තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ට නොදී බොහෝම වමනාවෙන් අනේ මේ දේශනාව තුලදීම මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්ට ලැබේවා කියන කලන සිත් ඇතුව බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් සපිරෙන මේ මොහොතේදී ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ වටිනා සද්ධර්මයෙන් බිඳක් තමයි මම දේශනා කරන්නට සූදානම් වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වුණේ පින්වතුනි මේ ලෝකේ දුක් විඳින සත්වයන්ගේ දුක දැකලා අනුකම්පාවෙන් ඒ අය දුකින් එතර කරවන්න ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයා ජීවත් වෙන ක්‍රමය වැරදි. මේ ලෝකයා ජීවත් වෙන ක්‍රමයටම කෙලෙස් ඇති වෙලා කර්ම රැස් වෙලා ආපහු ජරා මරණ දුකටපත් වෙනවා. ඉතින් කෙලෙස් ඇති නොවන කර්ම රැස් නොවන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ හැම වෙලාවෙම මේ ලෝකයාගේ දැකීම වැරදි. මේ ලෝකයා ලෝකෙ දිහා දකින ක්‍රමය වැරදි. ඒ ක්‍රමයේ වැරද්ද නිසායි කෙලෙස් ඇති වෙන්නේ, කර්ම රැස් වෙන්නේ, ජරා මරණ දුකට නැවත නැවතත් පැමිණෙන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන් නම් දැකීම නිවැරදි කරගන්නට, ජීවත් වෙන ජීවිතය තුළම නිවැරදි දැකීමක් ඇති කරගන්නට පුළුවන් නම් අන්න එයාට මේ ජරා මරණ දුක නැති කරලා සංසාර දුක නැති කරලා උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ උතුම් සම්බුද්ධ ජයන්තිය සපිරෙන මේ මොහොතේදී ඒ බුදුරජාණන් වහන්සේලාගේ බලාපොරොත්තු වුණේ ලෝකයට නිවැරදි දැක්මක් නිවැරදි ඇසක් ලබා දෙන්නට. ඒ නිවැරදි දැකීම නිවැරදි ඒ ඇස බුදුරජාණන් වහන්සේ අපිට ලබා ගන්නට කිව්වේ මොන ආකාරයකටද, ඒ නිවැරදි දැකීම අපි ලබාගත යුත්තේ කොහොමද කියන කාරණාව පැහැදිලි කළ දෙන්න පහසු වෙන සූත්‍රයක් මම මාතෘකා කරගත්තේ. විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා අද මේ සූත්‍ර පාඨය මම දේශනා කළෙත් මජ්ක්‍ධිම නිකායේ මූල 50ක සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන්. ඒ වගේම ඉදිරියට මම බලාපොරොත්තු වෙන මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස ශ්‍රාවකෙකුගේ කාරණා 16ක් පෙන්නනවා. එයින් පළවෙනි කාරණාවට කියනවා කම්මපත වාරය කියලා. මේ ඒ කම්මපත වාරය තමයි අද මම මාතෘකා කළේ. ඉතුරු කාරණා පිළිබඳවත් ඉදිරියේදී පැහැදිලි කළ දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා කළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ එක් දවසක් ඇවැත්නි මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලාත් ඇවැත්නි සාරිපුත්‍රයන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා, ප්‍රතිඋත්තර දුන්නා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඇවැත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි තුච්චති, ඇවැත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨියයි කියලා කියනවා. කොපමණකින්ම ආර්ය ශ්‍රාවකතමේ සම්මාදිට්ඨි ඇත්තෙක් වෙනවද? එයා ධර්මයේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තයි, සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සලා කියනවා ඇවැත්නි සාරිපුත්‍ර ස්ත්‍රීයන් වහන්ස, ඔබ වහන්සේ අභියසදී මේ වගේ ධර්ම කතාවක අර්ථය තේරුම් කරගන්නට අපි ඉතා දුරක ඉඳලා වුණත් එනවා. මේ ධර්මයාගේ අර්ථය ඔබ වහන්සේටම වැටහෙවා. සාරිපුත්‍ර ස්ත්‍රීයන් වහන්සේගෙන් අහලා භික්ෂු ධාරණය කරගන්නවා කියලා භික්ෂුන් වහන්සලා සරියුත් මහරහතන් වහන්සේගෙන්ම ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිළිබඳ පවතින පළවෙනි පරියාය ක්‍රමය නැත්තම් කම්මපාත වාර්ය දේශනා කරනවා. මෙතෙන්දී තව කාරණාවක් මතක් කරන්න ඕනේ. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස කාරණා 16ක් දේශනා කරනවා. නමුත් සම්මාදිට්ඨි 16ක් නෙමෙයි, එකම සම්මාදිට්ඨිය නිවැරදි දැකීම ඇති කරගන්න පරියාය 16ක්, ක්‍රම 16ක්. එකම වැවකට බහින්ට තුටු පොළවල් රාශියක් තියෙන්න පුළුවන්. නමුත් වැව් රාශියක් නෙමෙයි, එකම වැවට බහින්නට තුටු පොළවල් රාශියක්. ඒ වගේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින පළවෙනි පරයය නැත්තම් පළවෙනි ක්‍රමය, ඒකට කියනවා කම්මපත වාරය කියලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ ආවසෝ ආර්ය ශ්‍රාවකෝ එවත්නි යම් කලක ආර්ය ශ්‍රාවකතෙමේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසලය කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවනම් අකුසල මූලය මොකක්ද කියලා දන්නවනම් කුසලංච පජානාති කුසල මූලංච පජානාති. කුසලය මොකක්ද කියලා දන්නවනම් කුසල මූලය මොකක්ද කියලා දන්නවනම් එත්තවතාපිකෝ ආවසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති, අවත්නි මෙපමණකින් ආර්ය ශ්‍රාවකතමේ සම්මාදිට්ඨිය ඇත්තේ වේ. උජුගතාස දිට්ඨිය, ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්මේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූ මේ සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අකුසලයත් අකුසල මූලයත් කුසලයත් කුසල මූලයත් කියන මේ ධර්මතා දෙක තේරුම් ගත්තනම් එයාගේ දැකීම ඍජු බවට පත් වෙනවා, දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙනවා. තව පැත්තකින් අපි කිව්වොත් සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි එකින් පෙන්නන්නේ. එතකොට මේ තුල අපි ඊට සම්වර්ෂණය කරලා නුවණින් මෙනෙහි කරලා බලන්න බොහොම වටිනා කාරණා ටිකක් තියෙනවා. ඒ ගැන අපි ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා මෙනෙහි කළා බලමු. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේම ඒ ගාථාව මාතෘකා කරලා ඒක නැවත විස්තර කිරීම වශයෙන් ආපහු කතමං ආවසෝ කුසලං කතමං ආවසෝ අකුසලං කතමං අකුසල මූලං කියලා, එවත්නි අකුසලය කියන්නේ මොකක්ද, අකුසල මූලය කියන්නේ මොකක්ද, කුසලය කියන්නේ මොකක්ද, කුසල මූලය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්න කරලා සරියුත් මහරහතන් වහන්සේ මේ විස්තර කරනවා. පානාතිපාතා අකුසලං, සතුන් මැරීමක් තියෙනවා නම් ඒක අකුසල්. ඒ වගේම අදින්නදාන අකුසලං, නොදුන් දේ ගන්නවා නම් ගැනීමක් තියෙනවා නම් සොරසිතින් ඒක අකුසලයක්. ඊට පස්සේ කාමයේ වර්ධව හැසිරීමක් තියෙනවා නම් ඒක අකුසලයක්. බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කියනවා නම්, පරුස වචන කියනවා නම් ඒක අකුසලයක්. මුලින් කයින් කිරෙන වැරදි තුනක් සඳහන් කළා. හොරකම් කිරීම, සත්තු මරීම, කාමයේ වර්ධව හැසිරීම කියලා අකුසල් කියලා කයින් කෙරෙන වැරදි තුනක් පෙන්නුවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියලා වචනයෙන් කෙරෙන වැරදි හතරක් පෙන්නුවා. ඊට පස්සේ අභිජ්ජාව අකුසලයක්. අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදයේ අකුසලයක්, තරහව, අකමැත්ත, නැසීමේ කල්පනාව කියන එක පෙන්නුවා හිතේ ඇතිවෙන අකුසලයක්. මිච්ඡා දිට්ඨි අකුසල, මිච්ඡා දෘෂ්ටිය කියන එක අකුසලයක් කියලා මෙන්න මේ කාරණා 10ක් පෙන්නුවා. ඒකට කියනවා අපි දස අකුසලය කියලා. මෙන්න මේ දස අකුසලය පෙන්නුවා අකුසලංච පජානාති කියලා. යම් කෙනෙක් අකුසලය දන්නවා කියනකොට මේ කාරණාව 10 දැනගන්නට ඕනේ. එතකොට අකුසල මූලංච පජානාති, අකුසල මූලය දැනගන්න ඕනේ කියනකොට ලෝභෝ අකුසල මූලං, ද්වේෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ධර්මතා තුන පෙන්ව අකුසල මූලය කියලා. මෙතෙන්දි දැන් අපි ටිකක් දැනගමු මේ අකුසලංච පජානාති කියන කාරණාව. අකුසලංච පජානාති, අකුසලේ දැනගන්නවා කියනකොට කොහොමද අපි අකුසලේ දැනගන්නේ? අකුසලය කියන එක ගැන කොහොමද අපි දැනගන්නට ඕනේ? කාරණා 10ක් පෙන්නවා. කයින් වැරදි 10ක්, මේ කයින් කෙරෙන වැරදි 3කුයි, වචනෙන් කෙරෙන වැරදි 4කුයි, හිතින් කෙරෙන වැරදි 3කුයි. විශේෂයෙන්ම මෙතෙන්දී ගන්න ඕනේ හිතේ තියෙනවා ලෝභ, මේ හිතේ තියෙනවා අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා හිතේ කෙරෙන වැරදි 3ක්. විශේෂයෙන් ඊට පස්සේ වචනෙන් කෙරෙන වැරදි 4යි, කයින් කෙරෙන වැරදි 3යි. මේ දස අකුසල කර්ම පතේදී අකුසලංච පජානාති කියනකොට මේ ධර්මතා 10 ගැන අපි දැනගන්න ඕනේ. මේ කර්මයේ දෙකට බෙදනවා චේතනා කම්ම, චෛතසික කම්ම කියලා. චේතනා කම්ම, චෛතසික කම්ම කියලා කිව්වේ අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන තුනට කියනවා චේතසික කම්ම කියලා. හිතේම යෙදෙන කර්ම අකුසල්. කයින් කෙරෙන වැරදි තුනත්, වචනයෙන් කෙරෙන වැරදි හතරටත් කියනවා චේතනා කම්ම. සිතින් කෙරෙන වැරදි, සිත උපකාරයෙන් කයෙන් කරනවා, සිත උපකාරයෙන් වචනයෙන් කරනවා, ඒවට කියනවා චේතනා කම්ම. හිතේම යෙදෙන කෙලෙස් වලට, අකුසල වලට කියනවා චෛතසික කම්ම කියලා. එතකොට මේ අකුසලය දන්නවා කියනකොට අපි දැනගන්නට ඕනේ මේ චේතනා කම්ම, චෛතසික කම්ම කියලා ධර්මතා තුනක් තියෙනවා, දෙකක් තියෙනවා. එයින් හිතේ අභිජ්ජා කියන දැඩි ලෝභය කියන කාරණාව ඇති වුනහම ඒ දැඩි ලෝභයේ හේතුවෙන් අනුන් සතු දේ ගන්නවා, කාමයේ වර්ධවා හැසිරෙනවා කියන, කයින් කරන වැරදි දෙකත්, වචනෙන් බොරු කියනවා කියන කාරණාවත් පෙන්නනවා. ඊට පස්සේ ව්‍යාපාද කියන චෛතසිකය කර්මය නිසා ඇති වෙනවා කයින් කෙරෙන ප්‍රාණඝාතය, ඒ වගේම වචනයෙන් කේලං කීම, පරුස වචන කීම කියන අකුසලයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ හිතේ යෙදෙනවා මිච්ඡා දිට්ඨි කියන චෛතසික කම්මය, අකුසල කර්මය. ඒ නිසා වචනයෙන් හිස් වචන කතා කිරීම, සම්පප්පලාපා කියන වැරද්ද සිද්ධ වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුගේ කය වචන දෙක වරදින්නේ හිත වැරදුනොත, හිතක අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මානසික මට්ටමක් නම් තියෙන්නේ, එබඳු මට්ටමේ අකුසලයන්ගෙන් ග්‍රහණය වෙච්ච, ආකින්න වෙච්ච මනසක් නම් තියෙන්නේ, එයාගේ කයිනුයි වචනේනුයි කෙරෙන්නේ අකුසල. එතකොට කය වචන දෙකේ වැරද්දට මුල් වෙනවා හිත. හිතේ තියෙන අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන කෙලෙස් ටික. එතකොට අකුසලංච පජානාති කියනකොට මෙන්න මේ ටික හොඳට දන්නවා. මොකද්ද මේ අකුසලය කියන එක? චෛතසික හිතේ මේ දින අකුසල් තියෙනවා, හිතින් කරන අකුසල් තියෙනවා. හිතින් කරන අකුසල් හැම වෙලාවෙම ඇති වෙන්නේ හිතේ අකුසල් ස්වභාවය නිසායි කියලා දන්නවා. ඊට පස්සේ තව කාරණාවක් එයා දන්නවා, යම් කිසි තැනක අකුසල කර්මයක් වුණොත, අකුසල කර්මයක් කළොත් ඒකට ලැබෙන විපාකය නම් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත එකක් නම් වෙන්නේ නැහැ. ඒකට ලැබෙන විපාකය අමිහිරි වූ අමිහිරි විපාකයෙන් යුක්ත එකක් කියලා තයා දන්නවා. එයා දන්නවා මේ අකුසල කර්මවලට විපාකය නැත්තම් ඒ අකුසල කර්ම නැමති හේතුවට විපාකය තමයි දුක කියලා දන්නවා. එහෙනම් කම්මංච පජාන අකුසලංච පජානාති කියනකොට හොඳට දන්නවා අකුසලය කියන්නේ නිකන් නෙමෙයි, මේක දුකට හේතුවක් කියලා දන්නවා. දුක්ඛ සමුදය කියලා දන්නවා. යම් කිසි මෙලෝ වේවා පරලෝ වේවා දුකක් තියෙනවා නම් ඒ දුක ඇති වෙලා තියෙන්නේ මේ අකුසලයේ නිසායි, අකුසලයේ මුල් වෙලයි කියලා හොඳට එයා දන්නවා. ඊට පස්සේ ඒ අකුසලයේද ඇති වෙන්නේ සිතේ වැරද්ද නිසායි, සිත වැරදුනහම සිතින් සිතේ උපකාරයෙන් කය වචන දෙකෙන් කරනවා කියලා මේ විදිහට අකුසලය ගැන එයා හොඳට දන්නවා. ඊට පස්සේ අකුසල මූලංච පජානාති, අකුසල මූලයේ ඇති වෙන හැටි දන්නවා. අකුසල මූලය කියන්නේ ලෝභ, ద్వේස, මෝහ. එතකොට ලෝභ, ద్వේස, මෝහ අකුසල මූලයේ ඇති වෙන්නේ කොහොමද? ඇහැට ප්‍රියමනාප රූපයක් හම්බ වෙනවා නම් හම්බ වෙන ප්‍රියමනාප රූපේ රස විඳ ගන්න ගැනීම අනුව බලනකොට ලෝභය කියන කෙලෙසිය ඇති වෙනවා. ඇස් ඉදිරි පිටට අප්‍රිය අමනාප රූපයක් හම්බ වෙනවා නම් ඒ රූපයට අනුව මෙනෙහි කරනකොට ద్వේෂය නැත්තම් අකමැත්ත කියන කාරණාව ඇති වෙනවා. උපේක්ෂා වේදනාවට හේතු රූප ස්පර්ශය නිසා උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. උපේක්ෂා සහගත රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ඊට අනුව මෙනෙහි කළාම අමෝහය කියන මෝහය කියන කෙලෙසිය ඇති වෙනවා. ඇහැ මුල් කාරණාව කරගෙන සැප දුක් උපේක්ෂා කියන තුන් මානසික මට්ටම තුල ලෝභ දේශ මෝහ ධර්ම ඇති වෙනවා. මේ ඊට පස්සේ කනට ශබ්දයක් ගැටෙන කොටත් ඒ ගැටෙන ශබ්දය ප්‍රිය වූ මනාප වූ එකක් නම් ඒකේ ලෝභයත්, ඒ ශබ්දයේ අප්‍රිය අමනාප වූ එකක් නම් ద్వේෂයත්. ඒ ශබ්දයේ අප්‍රිය අමනාපත් නැහැ, ප්‍රිය මනාපත් නැහැ, නමුත් උපේක්ෂායි නම් ඒ උපේක්ෂාවේ මෝහයත් ඇසුරු වෙනවා. මේ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මනස කියන මේ ස්පර්ශ ආයතන හය සැප දුක් උපේක්ෂා කියන අරමුණු නානත්වයේ මත ලෝභ, දේශ, මෝහ කෙලෙස් අපි තුල ඇසුරු වෙනවා. ඒ ලෝභ, දේශ මුල් කාරණාව කරගෙනයි මනස තුල අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ති කියන කර්ම, අකුසල කර්ම සැකසුනේ. ඒ මානසික මට්ටම අකුසල සහගත වෙච්ච නිසායි කය වචන දෙක වැරදුනේ. මෙන්න මෙතනදී කාරණාවක් තියෙනවා හොඳට බලන්න. කයෙන් කෙරෙන වැරදි තුනත්, වචනයෙන් කෙරෙන වැරදි හතරත්, හිතෙන් කෙරෙන වැරදි තුනත් මේවා කර්ම, කර්මපත, මේවා කර්ම ගණයට වැටෙනවා. එතකොට මේ පින්වතුන් ප්‍රශ්නයක් වෙයි, එතකොට ලෝභ, දේශ, මෝහ කර්ම නෙමේ දේව මොකද්ද කියලා. එතෙන්දී මෙහෙම කාරණාවක් දකින්ට, හැම වෙලාවෙම විපාක වූ දේ අපි හමුවට පැමිණෙනකොට ඒ විපාක වූ දේ අරඹය ඇත්ත ඇති හැටි නොදකිනකොට, විපාක වූ දේ සැපසහගත නම් ඇත්ත නොදකිනකොට ලෝභය, විපාක වූ දේ දුක්සහගත නම් ඇත්ත නොදකිනකොට ద్వේෂය, විපාක වූ දේ උපේක්ෂා සහගත නම් ඇත්ත නොදකිනකොට මෝහය. එතකොට ලෝභ, දේශ, මෝහ හැම වෙලාවෙම තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා බාහිර ආරම්මන අපිට හමු වෙන අවස්ථාවට, ඒ කියන්නේ පෙර විපාකයේ අපිට හම් වෙන අවස්ථාවට විපාකයේ පිරිසිඳ නොදකින, විපාකයේ ඇත්ත ඇතිහැටි නොදකින මට්ටමට ලෝභ දේශ ඇසුරු වෙනවා. ලෝභ දේශ නිසා කර්මය කියන එක, අකුසල කර්මය කියන එක අපි තුලින් මනස තුල ඉපදිලා කය වචනේ, හිත කය වචනේ ක්‍රියාත්මක කරන පැත්ත දකින්න ඕනේ. එතකොට මේ අවස්ථා දෙක බොහොම නුවණින් තීක්ෂණව දකින්න ඕනේ දෙයක්. නැතිනම් අපිට ප්‍රශ්නයක් ඇති වෙයි. ලෝභ දේශ මෝහත් කියනවා, ආය අභිජ්ජා ව්‍යාපද මිච්ඡා දිටිත් කියන මේ දෙකම මනසයි නේද කියලා. මනසේ වුණත් ආරම්මන නානත්වයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ නැහැ කර්ම. ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ ලෝභ දේශ මොහොය. ඇහැ තියෙන තැන, රූපය තියෙන තැන, චක්කු විඥානය තියෙන තැන මෙතන විපාක ධර්මතා ටිකක් ඇසුරු වෙන්නේ. මේ තුල කෙලෙස්වත්, මේ තුල නුවණවත්, කුසලයක්වත් අකුසලයක්වත් නැහැ. ඒ ඇහැට, ඇහත් රූපය චක්කු විඥානය හම්බ වෙන තැනක ඒ වටපිටාව සැපසහගත නම්, ඒ වටපිටාව ඒ ධර්මයේ පිරිසිඳ නොදකිනකොට ඔන්න ලෝභය ඇසුරු වෙනවා. ඒ ලෝභය නිසා හිතේ ඇතිවෙන කෙලෙසියක් අභිජ්ජාව. ඇහැ රූප චක්කු විඥානය තියෙන තැනක තව පැත්තෙන් කිව්වොත් අපිට රූපයක් පෙනෙනවා, රූපේ දුක්සහගතයි. අන්න එතන පවතින ධර්මතාව පිරිසිඳ නොදන්නකොට එතන තියෙනවා ද්වේෂය, අකමැත්ත. අන්න ඒ නිසා හිතේ ඇති වෙන කෙලෙසේ ව්‍යාපාදේ, ඒක ටිකක් බලවත් වෙච්ච කර්මපැත්ත. ඊට පස්සේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියලා උපදින තැන අපිට රූපයක් පෙනෙනවා, පෙනෙන අවස්ථාව උපේක්ෂා සහගතයි. ඔන්න ඒ උපේක්ෂා සහගත අරමුණ පිරිසිඳ නොදකින නිසා මානසික කර්මපැත්ත තමයි මිච්ඡා දිට්ඨි. එතකොට හැම වෙලාවෙම ලෝභ දේශ මෝහ කියන ධර්මතා තුන දකින්ද, ඇහැට රූප පෙනෙන, කනට ශබ්ද ඇහෙන, නාසයට ගඳ දුව සුවඳ දැනෙන, දිවට රස, කයට ස්පර්ශ, මනසට ධර්මාරම්මන ලැබෙන අවස්ථාවල තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ති කියන ධර්මතා තුන තමන් තුලම ඉපදිලා, තමන්ගේ මනස තුලම හැදිලා වැඩිලා, මනස තුලම හෝ පවතිනවා. එහෙම නැත්නම් මනසේ උපකාරයෙන් නැවත කය වචන දෙකෙන් කරන පැත්තට යනවා. එතකොට මෙන්න මේ ටික හොඳට දන්නවා. එයා අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියනකොට අකුසලය කියන එක දන්නවා, දුකට පමුණවන හේතුවක්, දුකටපත් කරන හේතුවක්. ඒ හේතුවද හිතේ උපකාරයෙන් කය වචනේ කරන ධර්මයකුත් තියෙනවා, හිතේම යෙදෙන ධර්මයකුත් තියෙනවා කියලා මේ අකුසලයක් දන්නවා හොඳට. ඊට පස්සේ ඒ අකුසලය ඇති වෙන්නේ කොහොමද කියලා අකුසල මූලය දන්නවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරයේ මනස කියන මේ ස්පර්ශ ආයතන 6 ඇසුරු කරනකොට ඒ ස්පර්ශ ආයතන 6 හරහා සැප දුක් උපේක්ෂා සුභාන් යුක්ත අරමුණු ලං වෙනකොට ඒ ධර්මයන් කෙරෙහි නුවණින් නොබලන කම නිසා, පිරිසිඳ නොදකින කම නිසා, ඒ ධර්මයන් කෙරෙහි හාත්පස හිත බැඳී පවතින ස්වභාවය නිසා ලෝභ දේශ මොහ එනවා කියලාත් එයා දකිනවා. එතකොට මෙන්න මේ අකුසලයත් අකුසල මූලයත් ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඊට පස්සේ ආපහු පින්න කුසලංච පජානාති, කුසල මූලංච පජානාති. කුසලයක් දන්නවා, කුසල මූලයක් දන්නවා. කුසලය කියලා කියන්නේ මොකක්ද? සරිත් මහරහතන් වහන්සේ ආපහු අහනවා, කුසලය කියලා කියන්නේ මොකක්ද? කයෙන් කරන වැරදි තුනෙන් වෙන් වෙනවා නම්, වලකිනවා නම්, සත්තු මරන්නේ නැතිනම්, හොරකම් කරන්නේ නැතිනම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්තම්, මෙන්න මේ වැරදි නොකරන බව පෙන්වනවා කුසල්. යම් කිසි කෙනෙක් කේලම් කියන්නේ නැත්නම්, බොරු කියන්නේ නැත්නම්, කේලම් කියන්නේ නැත්නම්, හිස් වචන කතා කරන්නේ නැත්නම්, පරුස වචන කතා කරන්නේ නැත්නම්, මේ කයෙන් කෙරෙන වැරදි හතරෙන් වෙන් වෙනවා නම්, වලකිනවා නම්, මෙන්න මේක කුසලයක් කියලා පෙන්වනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙකුගේ මනසේ අනබිජ්ජා අබිජ්ජා නැති බව අව්‍යාපාද ව්‍යාපාදේ තරහව නැසීමේ කල්පනා නැතිනම් ඒක කුසලයක් කියලා පෙන්වනවා. ඊට පස්සේ සම්මා දිට්ඨි නිවැරදි දැකීමක් තියෙනවා ඒක කුසලයක් කියලා පෙන්වනවා. එතකොට මෙතනදී කුසල කර්ම 10ක් පෙන්වනවා. ඒකට කියනවා දස කුසල කර්මපතේ කියලා. කයින් කෙරෙන කුසල ධර්ම 3යි, වචනයෙන් කරන කුසල ධර්ම 3යි, සිතින් කරන කුසල ධර්ම 3යි. එතනදිද ඒ කුසල කර්මයේද දෙකට බෙදෙනවා, චේතනා කම්ම, චෛතසික කම්ම කියලා. සිතේම යම් කිසි කෙනෙකුට අනබිජ්ජා, ඒ කියන්නේ දැඩි ලෝභය නැති බවක් යෙදෙනවා නම් ඒක සිතේ යෙදෙන කුසල් ස්වභාවයක්. අව්‍යාපාද නැසීමේ කල්පනා යම් කිසි කෙනෙකුගේ මනසේ ඇති වෙන්නේ නැත්නම් ඒකත් එක්තරා කුසල ධර්මයක්. ඒ වගේම සම්මා දිට්ඨි නිවැරදි දැකීමක් යම් කිසි කෙනෙක් තුල ඇති වෙනවා නම් මනස තුල ඒකත් කුසල කර්මයක්. යම් කිසි කෙනෙකුගේ මනස තුල අනබිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි කියන මෙන්න මේ කුසල ධර්ම නම් රැස්වලා තියෙන්නේ මානසික මට්ටම කුසල් නම් එයින් ඇති වෙන්නේ යාට කයෙන් නිවැරදි බවක්, වචනයෙන් නිවැරදි බවක්. කයින් කරන වැරදි කෙරෙන්නේ නැහැ. ඒ හේතුවෙන් ලෝභය නැති වෙනකොට ලෝභයේ හේතුවෙන් කරන වැරදි කෙරෙන්නේ නැහැ. ద్వේෂය නැති වෙනකොට ద్వේෂයේ හේතුවෙන් කරන වැරදි කෙරෙන්නේ නැහැ. මෝහය නැති වෙනකොට, සම්මා දිට්ඨිය ඇති වෙනකොට මෝහයේ හේතුවෙන් කරන වැරදි කෙරෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨිය හේතුවෙන් ඇති වෙන වැරදි කෙරෙන්නේ නැහැ. එතකොට කුසලංච පජානාති කියනකොට එයා දන්නවා කයෙන් අකුසල තුනක් කෙරෙනව වැරදි, ඒ තුන දුරු කරන බව කුසල් කියලා දන්නවා. වචනෙන් කෙරෙන වැරදි හතර නොකරන බව කුසල් කියලා දන්නවා. සිතේ යෙදෙන වැරදි හතර අයින් කළා, දැඩි ලෝභය, තරහව, ඒ වගේම නැති බව, තරහව නැති බව, ඒ වගේම සම්මා දිට්ඨිය කියන කාරණාව කුසල් කියලා දන්නවා. එතකොට කුසලය කියන එක අර විදිහටම චේතනා කම්ම, චෛතසික කම්ම කියලා ධර්මතා දෙකයි. හිතේ කුසල ධර්ම යෙදින තුනුයි, ඒ හිත උපකාරයෙන් කය වචන දෙක කුසල් වෙන්නේ කියලා දන්නවා. ඊට පස්සේ තවත් දන්නවා කුසලංච පජානාති කියනකොට මෙලොව වේවා පරලොව වේවා යම් කිසි සැපක් තියෙනවා නම්, සැනසෙල්ලක් තියෙනවා නම්, නිදුක් බවක් තියෙනවා නම්, මේ සැපට, මේ සැනසෙල්ලට, නිදුක් බවට හේතුව කුසලයයි කියලා දන්නවා. මේ සැපට සැනසෙල්ලට ප්‍රත්‍ය නැත්තම් මුල් කාරණාව කුසලයයි කියලා දන්නවා. එතකොට සැප සැනසෙල්ල කියන කාරණාව ගත්තාම අනුක්‍රමයෙන් බෙදිලා බෙදිලා ගිහිල්ලා නිවනට සාපේක්ෂව ලෝකෙ තුල සැපසනසිල්ල යම් මට්ටමක තියෙනවා. නමුත් යථාර්ථ වශයෙන් ගත්තාම අජරාමර බවම දකින්නවා සැපසනසිල්ල හැටියට. ඒ අජරාමර බව නැමැති සැපසනසිල්ලටම හේතුව කුසලය හැටියට දකින්නවා. එතකොට කුසලංච පජානාති කියනකොට එයා දන්නවා යම් කිසි කුසලයක් තියෙනවා නම්, සැනසෙල්ලක් තියෙනවා නම් ඒකට හේතුව, ඒකට ප්‍රත්‍ය හැටියටත් දකිනවා. ඊට පස්සේ කුසල මූලංච පජානාති. ඒ නිවනට හේතු, නිවනට මග වූ, නැත්නම් සැපයට හේතු, සැපයට මග වූ ඒ කුසලය දැක්කා. ඒ කුසලය ඇති කරගන්නේ කොහොමද කියලා දැක්ක බලනවා කොහොමද? කුසල මුල් නිසායි කුසලය ඇති වෙන්නේ. අපි ඉස්සෙල්ලා දැක්කා දස අකුසලයක්. ඒ අකුසලයට හේතු ටික දැක අකුසල මුල්. අකුසල මුල් නිසායි අකුසලය, අකුසලය නිසායි දුක. එතකොට දැන් දකිනවා කුසලය, ඒ කුසලයට හේතු ටික දකිනවා මොකද්ද? කුසල මූලය හැටියට අලෝභෝ කුසල මූලං, අද්වේෂෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. කුසල මූලය නිසායි කුසලය, කුසලය නිසායි ජරා මරණ දුක නැති බව, නැත්තන් නිවන. ධර්මතා දෙකයි මෙතන. චතුරාර්ය සත්‍ය ගත්තාම දුක ඇතිවීමත්, දුක නැතිවීමත්, මේ දුකේ නැති බවත් නැති කරන මගත් කියන ධර්මතා දෙක තියෙන්නේ. ඒ කියන්නේ අකුසල මූලය නිසා අකුසල් ඇති වෙනවා, අකුසල් නිසා දුක එනවා. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි දෙක එතන තියෙනවා. දැන් අපි මේ දැන් කතා කරමින් ඉන්නේ කුසල ධර්මතා ටික. ඊට පස්සේ ඒ කුසල ධර්මතා ටිකට හේතු ටිකත් අපි කතා කරමු. හේතු ටික තමයි අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු නිසා කුසල ධර්ම උපදිනවා. කුසල ධර්ම නිසා මේ ජරා මරණ දුක නැති බව, අජරා මර බව ලැබෙනවා, දුක නැති බව ලැබෙනවා. එතකොට දුක්ඛ නිරෝධියත් ඒකට තියෙන මඟත් කියන කාරණා දෙකයි මේ කම්මපත වාරිය තුලද තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට තව පරයයක්. එතකොට අපි මේ කාරණාව ටිකක් දැන් බලමු. මොකද්ද කුසලයේ ඇතිවෙන්න හේතු වෙන කුසල මූලය කියන්නේ මොකද්ද කියලා. අලෝභෝ කුසල මූලං, අද්වේෂෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. ඒකද පින් උතුණි අර අකුසලයේ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතා තුන දකින්න බාහිර ආරම්මන බලාගෙන ඇහැට රූපයක් හම්බ වෙන අවස්ථාවට ඒ හම්බ වෙන රූපයේ ප්‍රියයි මනාපයි නම් ඒ ප්‍රිය වූ මනාප වූ රූපයේ පිළිබඳ අපිට නුවණක් ගෙනියන්නට පුළුවන් නම් නුවණින් ඒ දිහා බලන්නට පුළුවන් නම් අන්න එතකොට ඇතිවෙනවා අලෝභය. ඇහැට හම්බ වෙන රූපය අප්‍රිය අමනාප එකක්. ඒ අප්‍රිය අමනාප රූපේ අප්‍රිය අමනාප බව ඇති කර නොගෙන අපිට ඉන්න පුළුවන් නම් එතකොට අපිට ඇති වෙන්නේ අද්වේෂය. ඇහැට හම්බෙන රූපේ උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත රූපේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් නම් අපිට එතකොට ඇති වෙන්නේ අමෝහය. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒ රූපයේ සැප දුක් උපේක්ෂා කියන තුන් ප්‍රභේදයකින් එකක් වෙනවා. තුන් ප්‍රභේදය තුලයි පවතින්නේ. ඒ ධර්මතා තුන පිරිසිඳ නොදැනීම නිසා, නොදැකීම නිසා මේිට පෙර අපිට උනේ ලෝභ දේශ මොහ ඇති වුණා. ඒ හේතුයෙන් අකුසල කර්ම ඇති වුණා. ඒ හේතුයෙන් අපි දුකට හිමිකාරී වුණා. දැන් අපිට තියෙන්නේ ඇහැට රූපයක් හම්බ වෙන අවස්ථාවේදී ඇහැට හම්බ වෙන රූපය ආරම්භය යෝනිසෝ මනසිකාරය පවත්න්නට ඕනේ. සිහිනුවන දෙක පවත්න්නට ඕනේ. සැපසහගත අරමුණක් වේවා, දුක්සහගත අරමුණක් වේවා, උපේක්ෂා සහගත අරමුණක් වේවා, ඒ ඇහැට පෙනෙන රූපේ සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා, ඒ තුන් අරමුණම එද්දී සැපේදී සතුටු වෙන්න යන්නේත් නැතුව, දුකේදී ගැටෙන්නේත් නැතුව, ඔකට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හොති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. එහෙන් රූප දැකලා දකින රූපේ ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න. ඒකත් නිකම්ම උපේක්ෂා වෙලා හරියන්නේ නැහැ. මොකද මේ උපේක්ෂාව තුල මොහේ තියෙනවා. ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න. අන්න ඒ විදිහට දකින අරමුණේ ප්‍රියමනාප වෙලෙන්නෙත් නැතුව, අප්‍රිය අමනාපව ගැටෙන්නෙත් නැතුව ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න පුළුවන් නම් ඔන්න පේන අරමුණේ ලෝභ දේශ මොහ නැහැ. කණෙන් සද්ද අහලා සෝතේන සද්දං සුත්වා. කණෙන් සද්ද අහලා අහන අරමුණේ ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැතුව ඇත්ත ඇති හැටි දැකලා අපිට උපේක්ෂා වෙන්න පුළුවන් නම් ඔන්න ලෝභ දේශ මොහ නැහැ. මෙන්න මේ වගේ ඇස්ති දිරිපිට රූපයක් එනකොට, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට ධර්මාරම්මන කියලා බාහිර අරමුණු අපිට හම්බ වෙන අවස්ථාවට ඇත්ත ඇති හැටි සිහි නුවණ භාවිතා කරලා, සිහි නුවණ යොදලා ලෝභ දේශ මෝහ කියන ධර්මතා තුන ඉපද වෙන ගතිය නවත්තන්න ඕනේ. අන්නේ ලෝභ දේශ මෝහ කියන අකුසල මූලිය නැවැත්වුවොත්, ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලිය උපදින විදිහට මේ ආයතන පරිහරණය කළොත්, එහෙන් බලනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසලයක් ඇති වෙන විදිහට සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ටික අරමුණු අපිට හම්බ වෙනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන මානසික මට්ටමක් නම් යම් කිසි කෙනෙක් තුල තියෙන්නේ ඉබේමයි. එයාගේ මනස තුල චෛතසික කම්ම පිහිටන්නේ නැහැ. මොකද්ද? අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන ධර්මතා තුන නැහැ. එහෙම නැති වුණොත් කයෙන් කරන වැරදි ටික නැහැ. එතකොට ඉබේමයි දුකට යන හේතු ටික නැහැ. ඉබේමයි සැප තියෙන්නේ. මෙන්න මේ පරියාය ගැන හොඳ බලන්න. මෙතනින්දිත් එහෙමයි කුසල කර්ම ටික දකින්න ඕනේ තමන් තුලින් ඇති වෙන ධර්මතා හැටියට අලෝභ අද්වේෂ අමෝහ කියන ධර්මතා ටික හැම වෙලාවෙම තියෙන්නේ විපාකෝ ධර්මයේ අපිට හම්බ වෙන අවස්ථාවට. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනසට ධර්මාරමණ හම්බ වෙන පැත්ත, බාහිර අරමුණු පැත්ත බලාගෙන විනිශ්චය දත යුතුයි අලෝභ අද්වේෂ අමෝහ කියන ධර්මතා ඇති කර ගැනීම. තමාගේ సంతහණයෙන් තමා තුලින් ඉපදෙන බව දත යුතුයි අනවිජ්ජ අව්‍යාපාජ අව්‍යාපාද සම්මාදිට්ඨි කියන කුසලයත් අර අකුසල ධර්ම නොකරන බව තමා තුලින් ඇති වෙන ධර්මතා හැටියට දැක්ක යුතුයි. එතකොට යම් කිසි කෙනෙකුට කුසල ධර්මතා ඇති කර ගන්නට නම් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයේ තියෙන්න ඕනේ. ඔන්න දැන් පින්වතුනි මෙතනදී අපිට ක්‍රම දෙකක් හම්බුනේ. මෙතනදී දුකයි දුකට හේතුවයි දුක නැති බවයි දුක නැති බවට තියෙන හේතු ටිකයි ටික මේ කම්මපත වාරයේ විස්තර කළොත්. ඒ නිසායි මේ ධර්මතාවයේ හරියට අකුසලයට අකුසල මූලියත් කුසලෙත් කුසල මූලියත් දෙක දැක්කෝ සම්මාදිට්ඨි වෙනවා කියලා කියන්නේ. ditthi sampanna pudgalayek una kiyanne sotapanna pudgalayek una kiyanne wenamukuth neme chaturarya satya avabodha wenawa. චතුරාර්ය සත්‍ය අවබෝධයයි මේ කම්මපත වාරය තුල තියෙන්නේ. ඒකෙදි ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතනට අරමුණු හම්බ වෙනකොට ඒ හම්බ වෙන අරමුණු ආරම්භයා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට කටයුතු කළාම ඔන්න අකුසල මූලය. ඒ නිසා හිත වරදිනවා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිටි කියන මට්ටමට. හිත වරදුනහම කය වචන දෙක වරදිනවා, කයෙන් වැරදි වචනෙන් වැරදි කරනවා, ඔන්න අකුසලයේ පිරෙනවා. අකුසල මූලිය නිසා අකුසලයේ පිරෙනවා. ඒ අකුසලයේ නිසා සතර අපායේ දුක් විඳින්න වෙනවා. ඔන්න දුක ඇති වෙනවා. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි දෙක ඒ පරියාය තුලින් අපිට ලැබුණා. ඇහැට රූපයක් හම්බ වෙනකොට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලියක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒ තුලින් හිතේ අනබිජ්ජ අව්‍යාපාද සම්මාදිට්ඨි කියන කුසල ධර්මයක් රැස් වෙනවා. ඒ හේතුයෙන් කයේ වචනේ වැරදි කරන්නේ කුසල ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඒ කුසල ධර්මයේ නිසා අපිට ඒක කෙරවලම අජරාමර බව දක්වාම නිවන දක්වාම යන්න පුළුවන්. නිදුක් බවම ලැබෙනවා. මෙලොව වේවා පරලොව වේවා නිදුක් බවක් තියෙනවනම් ඒ කුසල ධර්මය නිසායි. එතකොට නිදුක් බව නැත්තම් අජරාමර බව නිවන කියන ධර්මතාවයේ ලැබෙනවා අපිට. කුසලයේ නිසා කුසලයේ කියන ධර්මතාවය ලැබෙනවා අපිට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලිය නිසා. එතකොට මෙන්න මේ කාරණාව අපිට ජීවිතයෙන් දැනගන්න පුළුවන් නම් මෙන්න මේ කාරණා හතර මේ පරයයන් දෙක දැනගෙන අපිට ඇහැකන දිවනාසී ශරීරය පරිහරණය කරන්න පුළුවන් නම් ඒ කාන්තෙන් එයාට සම්මාදිට්ඨිය තියෙනවා කියන කාරණාව ලැබෙනවා. මොකද මෙතනදී හොඳට බලන්න ඇහැ කියන කාරණාව පිරිහීම පිණිස පවතින එකක්වත් වැඩිම පිණිස පවතින එකක්වත් නෙමෙයි. රූපය කියන කාරණාව පිරිහීම පිණිස පවතින එකක්වත් වැඩිම පිණිස පවතින එකක්වත් නෙමෙයි. ඇහැ රූපයක් දෙන්න නිසා උපදින සිත චක්කු විඥානය කියන කාරණාව පිරිහීම පිණිස පවතින එකක්වත් වැඩිම පිණිස පවතින එකක්වත් නෙමෙයි. ඒ කියන්නේ මේ ධර්මතා කුසල සහගතද නෙමෙයි. මේ ධර්මතා අකුසල සහගතද නෙමෙයි. කෙනෙකුට මේ ධර්මතා ආරම්භය අකුසල ස්වභාවයක් ඇති කරගෙන දුකට යන්නත් පුළුවන්, කුසල ස්වභාවයක් ඇති කරගෙන දුක නැති තැනට යන්නත් පුළුවන්. ඒ නිසා මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයට අරමුණු හම්බෙන අවස්ථාවටයි තියෙන්නේ, අවස්ථාව අනුවයි තියෙන්නේ තමන් නැවත ජරා මරණ දුකට යනවද, එහෙම නැත්නම් අජරාමර බව නිවන් දකින්නවද කියන කාරණාව. අන්න ඒ කාරණාව යාට පැහැදිලි වෙනවා. එයා දන්නවා ඇහැට දකින් ඇහැට පෙනෙන රූපේ ඇලීම ගැටීම ලෝභ දේශ මොහ ඇති වුනොත් මොන විදිහටවත් හිතේ මිච්ඡාදිත්‍ය දැඩි ලෝභයේ ද්වේෂයේ මිච්ඡාදිත්‍ය කියන එක නවත්තන්න බැරි ධර්මයක් කියලා දන්නවා. එහෙම වුණොත් කය වචන දෙකේ වැරද්ද නවත්තන්න බෑ කියලා දන්නවා. කය වචන දෙකේ වැරද්ද තිබුණොත් දුක නවත්තන්න බෑ කියලා දන්නවා. කෙලින්ම ඇහැ ඉදිරිපිටට යමක් එනකොට ඒක කැමති වෙනකොටම දකින්න මේ දුකට නේද කැමති උනේ කියලා. ඒ අරමුණේ දුක නැහැ. නමුත් පරියාය පිහිටලා තියෙනවා දුක දක්වාම. මේ පේන අරමුණට කැමති වුණොත් හිතේ අභිජ්ජාව පිහිටනවා, දැඩි ලෝභය පිහිටනවා. දැඩි ලෝභය පිහිටියොත් කය වචන දෙකේ වැරද්ද වෙනවා. කය වචන දෙකේ වැරද්ද වුණොත් කර්ම රැස් වුණොත් ජරා මරණ දුක එනවාමයි කියලා දන්නවා. එතකොට ඇහැට පෙනෙන දෙයට ලෝභය නැති වුණොත්, ඒ වගේම ද්වේෂය නැති වුණොත්, මෝහය නැති වුණොත්, මනස තුල අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි නැහැ. එතකොට අනභිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි කියන මානසික මට්ටමක උවි පිහිටන්නේ. එහෙම වුණොත් කය වචන දෙකෙන් කිරෙන වැරද්ද පිහිටන්නේ නැහැ. එහෙම වුණොත් මත්තේ දුක නැහැ කියලා දුක නැති බවක් දන්නවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය, දිට්ඨි සම්පන්න පුද්ගලයා මේ ඇහැවත් රූපය චක්කු විඥානයවත් දකින්නේ තමන්ට යහපත පිණිස පවතින දෙයක් කියලා හෝ අයහපත පිණිස පවතින දෙයක් කියලා. එයා දන්නවා මේ ටික පරිහරණය කරනකොට තමන් පවත්වන මානසික මට්ටම මතයි පිරිහීමද වැඩි වී දියුණුවද තියෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවෙම ඇහැට රූපයක් පෙනෙනකොට ඒ රූපය ප්‍රියමනාප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රියමනාප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. ඒ තුන් ධර්මතාවයම පිරිසිඳ දකින්නට උත්සාහවත් වෙනවා. කොහොමද මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා ටිකේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්නේ? මෙන්න මෙතනයි අපිට වටින්නේ. ඇහැට පේන අරමුණේ ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්නට ඕනේ. ඒකට මම කෙටි උපමාවක් මතක් කරන්නම්. අපිට යම්කිසි වස්තුවක් පෙනෙනවා කියන සිද්ධියක් ගත්තොත් අපිට යම්කිසි වස්තුවක් පෙනෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක උපකාරයකින්, ප්‍රත්‍ය ටිකකින්. ඒ ඒ ප්‍රත්‍ය ටික නැති වෙනකොට ඒ ස්කන්ධ ටික නැති වෙලා යනවා. එතකොට පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන නුවණක් අපි ටික ටික හරි භාවිතා කරන්න ඕනේ. ඒකට මම අර උපමාවක් ගන්නවා. දැන් තේ එකක් වගේ දෙයක් ගන්න. තේ එකක් වගේ දෙයක් ගත්තොත් තේ එක නොවන කෑලි ටිකක් එකතු කරලා, සීනි ටිකක්, තේ කුල ටිකක්, ඉඟුරු ටිකක්, උණු වතුර ටිකක් අරගෙන එකට එකතු කරනකොට පෙර නොතිබීම තේ එකක් හැදෙන්නේ. පෙර තේ එක කලින් හැදෙන්න ඉස්සලා තේ එකක් තිබුණත් නෙමෙයි, හැදුනෙන් පස්සේ තේ එකක් තියෙනවත් නෙමෙයි, තේක නොවන කැලි රාශියක් එකට එකතු කරලා තේක කියන එක හැදුනේ. දැන් තේක කියන කාරණාව අපිට ලැබුණේ ධර්මතා රාශියක එකතුවක්. ඒ වගේ අපිට යම් රූපයක් පෙනෙනකොට මේ වර්තමානයේ දැන් තියෙන රූපෙකුත්, ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයකම එකට එකතුවක් නිස්සෙච්ච නිසායි අපිට යම් වස්තුවක් පෙනෙන්නේ. එතකොට අපිට පෙනෙනවා කියලා එකම එක ධර්මතාවයක් බලන්න බෑ, එකම එක ධර්මතාවයක් ගන්න බෑ. මේ ස්කන්ධ පංචකයක පැවැත්ම තමයි අපිට පෙනෙනවා කියන ධර්මතාව ටික. එතකොට රූපෙන් කෙරෙන්න ඕනේ කෘත්‍ය ටික රූපෙන් කෙරුණු නිසා, වේදනාවෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික වේදනාවෙන්, සංඥාවෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික සංඥාවෙන්, සංකාරයෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික සංකාරයෙන්, විඥාණයෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික විඥාණයෙන් කෙරුණ නිසායි අපිට මේ පෙනෙන්නේ. ඔන්න ඒ ටිකේ ස්වභාවය තමයි පෙනෙන්නේ එක ස්කන්ධ පංචකයක්ම යෙදිලා. දැන් සම්මා දිට්ඨිය කියනකොට මෙන්න මෙතන දකින්ට පෙනෙනවා කියන සිද්ධිය ප්‍රත්‍ය නිසා, හේතු ටිකක් නිසා එකට එකතු වෙලා පෙනෙනවා. ඒ ප්‍රත්‍ය නැති වෙනකොටම පෙනෙන දේ නැති වෙනවා. පෙනෙන දේ දැනගන්නකොට ඒක හැම වෙලාවෙම දැනගන්න ඕනේ මානසිකව උපදින ධර්මයක්. පෙනෙන දේ සහ දැනගන්න දේ කියලා දෙකට බෙදාගෙන දැනගත්තොත් මෙන්න මේ ලෝභ දේස දෙක මෝහ හිටින්නේ. පෙනෙනවා කියන මට්ටම චක්කු විඥාන අවස්ථාව, දැනගන්නවා කියන මට්ටම මනෝ විඥාන අවස්ථාව. එතකොට පෙනෙන දෙයි දැනගන්න දෙයි කියන ධර්මතා දෙක දෙකක් හැටියට දැනගත්තොත් අපි පෙනෙන දේ කියලා දැනගත්තේ අපේ මනසින් කියලා අපි දැක්කොත් දැනගත් දේ පෙනෙන දේ නෙමෙයි කියන නුවණ අපිට එනවා. අපි කියමු එකම වස්තුවක් අපි ඉස්සරහාට තිබුණොත් භාෂා දන්න දෙන්නේ තුන් දෙනෙක් හිටියොත් දැනගන්නේ තුන් හතර විදිහකට. පෙනෙන්නේ එකම විදිහ. දැනගන්නේ තම තමන්ගේ භාෂාවෙන්. එතකොට කෙනා කෙනාගේ මානසික මට්ටම හුරු පුරුදු කරපු මට්ටම මතයි දැනගන්නේ. පෙනෙන දේ අනිකක් දැනගන්න දේ අනිකක්. මේ පෙනෙන දේ සහ දැනගන්න දේ දෙකක් හැටියට බෙදලා අපිට දැනගන්න පුළුවන් වුණොත් අපි දැනගත්ත දේෙන් පෙනෙන දේ තුල ඇලෙන්නේ නැති වෙනවා. දැනගත්ත දේ උදව් කරගෙන පෙනෙන දේ තුල බැඳෙන්නේ නැති වෙනවා, ගැටෙන්නේ නැති වෙනවා, රැවටෙන්නේ නැති වෙනවා. අද අපිට පෙනෙන දේ නිසා නෙමෙයි මේ ඇලීම් ගැටීම් ඇති වෙලා තියෙන්නේ. පෙනෙන දේ අරඹය දැනගන්න ආකාරය වැරද්දයි තියෙන්නේ. පෙනෙන දේ අරඹය දැනගන්න ආකාරය වැරදි වෙච්ච නිසායි පෙනෙන දේ තුලට ඇලිලා බැඳිලා තියෙන්නේ. පෙනෙන දේ අනිකක්, අපි දැනගන්න දේ අනිකක් කියන කාරණාව දැක්කොත් පෙනෙන දේ දන්නවා අපි පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් කියලා දන්නවා. ඒ බඳු ප්‍රත්‍යයෙන් උපන දේ ප්‍රත්‍ය නැති වෙනකොටම නැති වෙනවා. ඒ ආරම්භය අපේ මනස තුලින්ම උපදින ධර්මතාවයකුයි අපි දැනගන්නේ කියන නුවණ අපිට තියෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට දකින දේ ආරම්භයත්, ඇහෙන දේ ආරම්භයත්, කනට ඇහෙන සද්දේ අනිකක්, දැනගන්න එක අනිකක්. එතකොට නාසයට දැනෙන ගන්ධය අනිකක්, ගන්ධය ගැන දැනගන්න මානසික මට්ටම අනිකක්. දැන ඇහැට පෙනෙන දේට තමන් දැනගන්න දේ එකට බඳින්න තියන් දෙපා, බැඳෙන්න තියන් දෙපා. අපි කියමු ඉදිරියෙන් මට තියෙනවා නම් පුටුවක් කියලා, ඇහැට පෙනෙන වස්තු අනිකක්, පුටුව කියලා අපි හිතන සිද්ධිය දැන හිතන සිද්ධිය අනිකක්. මොකද මේ අරමුණම තව කෙනෙක් හිටියොත්, දැන් ඉංග්‍රීසි දන්න කෙනෙක් හිටියොත් එයාටත් මේ වස්තුමයි පෙනෙන්නේ. එයා මේක දැනගනි චයා කියලා. දැන් සිංහල කෙනෙක් හිටියොත් එයාටත් මේ විදිහටමයි පෙනෙන්නේ. එයා දැනගන්නේ පුටුව කියලා. ඒ උපමාවෙන් දැනගන්න පෙනෙන මට්ටම එකයි, දැනගන්න මට්ටම වෙනත්. එහෙම උනේ දැනගන්න දේ පෙනෙන දේට අයිතිව නොතිබුණු නිසායි. මෙන්න මේ විදිහට පෙනෙන දේ සහ දැනගන්න දේ, ඇහෙන දේ සහ දැනගන්න දේ, ගඳ සුවඳ දැනෙන දේ සහ දැනගන්න දේ කියලා මේ අවස්ථා දෙක දෙකට බෙදලා අපිට නුවණින් දකින්න පුළුවන් වුණොත් අන්න එතකොට පෙනෙන දේ ඇලෙන්නේ ගැටෙන්නේ රැවටෙන්නේ නැතුව, අහන දේ ඇලෙන්නේ ගැටෙන්නේ රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේම ලෝභ, දේශ, මෝහ කියන කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට අපිට ආයතන ටික පරිහරණය කරන්න පුළුවන්. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට යම් කිසි කෙනෙක් ඇහැට රූපයක් හම්බ වෙනකොට රූපයක් හම්බ වෙනවා, හම්බ වෙච්ච රූපය අපි දැනගන්නවා කියලා වෙන්නේ මෙන්න මේ සිද්ධියයි කියලා දකින්න. අන්න එපමණකින් එයා ඇහි බැඳිලා නැහැ, ඇලිලා නැහැ, රැවටිලා නැහැ. කනට සද්දයක් ඇහෙනකොට සද්දය ඇහෙනවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. ඇහෙන සද්දය දැනගන්නවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව කියලා දෙකට බෙදලා දැනගන්න. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ ස්පර්ශ ආයතන 6 ගැන නුවණින් මේ යෝනිසෝ මනසිකාරය පැවැත්වුවොත් ඒ හේතුයෙන් ලෝභ, දේශ, මෝහ කියන කෙලෙස් රැස් වෙන්නේ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසලයේ රැස් වෙනවා. කුසලයේ තුලින් මේ සතර දුක් නැති කර ගන්න පුළුවන්. අන්නේ ඒ වගේ පරියායක් තියෙන නිසායි, ක්‍රමයක් තියෙන නිසායි සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් අකුසලියත් අකුසල මූලියත් දන්නවා නම්, කුසලියත් කුසල මූලියත් දන්නවා නම් මෙපමණකින් සම්මාදිට්ඨි වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්තයි මෙයා සද්ධර්මයට ආපු කෙනෙක් වෙනවා කියලා කියන්න පුළුවන් කියලා පෙන්වේ. ඉතින් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ පළවෙනි කම්මපත වාරයේ අද මම විස්තර කළා. ඉතිරි ඒ සම්මාදිට්ඨි ඇති කර ගැනීමට පවතින ඉතිරි කාරණා පරියායනුත් ඉදිරියේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී කළ මේ දේශනාව හැම දිනාටම උතුම් නිවන් පිණසම හේතු උපනිශ්‍රය වේවා කියන අදහස ඇති කර ගන්න ඕනේ. අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයේ ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් ආරක්ෂා කරන්නා වූද ශාසන මාමක ඉෂ්ඨකාරක සිල් දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්ටහා චබුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකා සට්ටහා චබුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකා සට්ටහා චබුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ඒ වගේ මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලය විශේෂයෙන් මේ ධර්මයේ ලෝකෙට දේශනා කරවන්නට ලෝකෙට දෙන්නට වෙහස මහන්සි වෙන ඒ අපේ පින්වත් කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ මිය පරලෝකීය පියාණන්ටත් ඒ වගේම කොහුවල ඒ ග්‍රීන් පාත්මාවතේ මහේසේ හම්පත්මැති තුමන්ගේ මියගිය පියාණන් සිරිසෙන යහම්පත්මැති තුමා ඇතුළු සියලු මේට උදව් උපකාර කරන සියලු දෙනාගේම නමින් නැසී කාල යාත්‍රා කළ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සද්ධර්ම ශ්‍රවණය කළ මේ සියලු දෙනාට මේ කුසල ධර්ම උතුම් නිවන් පිණසම හේතු උපනිශ්‍රියම් වේවා.